pahai paha, tunai hatarai hatara.
Due to unforeseen difficulties, this program...
Sri Lanka. Ethiya deshayak udessa pahandura. Nava Sri Lanka's first sangvidhane.
Sri Lanka.
Sri Lanka.
Pasiri pasiri sirini Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
ඉතාම සුන්දර සන්ධ්‍යාවක් වේවා මා දයාබර අසන්නෙනි. අදත් සුපුරුදු පරිදි සීසර ලංකා තවත් ගුවන් කලඹක් සමගින් ඔබේ ආලින්දයට පැමිණෙන මම ස්පර් නව ශ්‍රී ලංකා සංවිධානය වෙනුවෙන් ඔබට කතා කරන මම නිරංජන් පරබැඳිකි. ඉතින් තවත් සීත ඍතුවේ තවත් දිනක තවත් දවසක් ජූනි මාසේ 21 වෙනිදා අවුරුද්දෙන් භාගයක්ම අවසන් වෙගෙන යන මොහොත අපි දවසින් දවස පැයෙන් පැය තප්පරෙන් තප්පරේ මිනිත්තුෙන් මිනිත්තුව වයසට යමින් පවතිනවා කාලයාගේ ගෙවීමත් සමග. ඉතින් මං හිතන්නේ ජූනි 21 කියන්නේ තව දවස් 9කින් ජූනි මාසෙත් ඉවරයි. ඒ කියන්නේ අවුරුදු භාගයක් ඉවරයි. තව අවුරුදු භාගයක් අපිට ගෙවන්න තියෙන්නේ. නොදැනීම අපි හිමිහිට නත්තල් වලටත් ලං වෙනවා. මේක තමයි ඉතින් මේ වාර්ෂික චක්‍රය කියන එකේ මාසෙන් මාසෙ ඉවරලා 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 ආපනවත් දවසක් එනවා. ඔක සිංගල ක්‍රමයට කියනවා සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙනවා කියලා වෙලලා. එතකොට සිංගල අරුත් අවුරුද්ද. ඉංග්‍රීසි ක්‍රමයට අපි ජනවාරි මාසේ ඉඳන් දෙසැම්බර් 31කින් පස්සේ තවත් අලුත් අවුරුද්දක් ලබනවා. ජීවිතේ මේ වගේ තමයි දවසින් දවස නොයෙකුත් හැලැප්පීම්මද ගෙවන අපි ජීවිත. දවසින් දවස අපි එක එක විදිහේ එක එක මාර්ගයන් ඔස්සේ මම්මාවත් හොයමින් අපේ ජීවිත ගමන අපි ඉස්සරහට ගෙනියනවා. ඒ ගත කරන ජීවිතේ සමහරුන්ට ඒකාකාරී වෙන්න පුළුවන්, සමහරුන්ට විනෝදාත්මක වෙන්න පුළුවන්. තවත් සමහරුන්ට ඒ කිසිම දෙයක් නැතුව කිසිම ඒ කියන්නේ දැනීමක් තීරමක් නැතුව ගත කරන දවසක් වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් ඒ හැමෝටම තමන් ඉන්න තත්ත්වයෙන් පොඩ්ඩකට හෝ මිදිලා අපිත් සමග ලෝකයේ කොහේ හරි ඉඳගෙන අපේ වැඩසටහන අහන්න පුළුවන් නම් ඔබට අන්න ඒක තමයි මං හිතන්නේ මේ පැයක හෝරාවක් තුල අපි මම ඔබෙන් බලාපොරොත්තු වෙන එකම දේ වෙනසක්. පුංචි වෙනසක් අපි දවසේ වැඩ විතර කරලා ඇවිල්ලා ගෙදර දැන් නිවාඩු පාසු ඉන්න වෙලාවේ මගේ දැන් බොහෝ දිනක් සූදානම් වෙනවා ඇති මේලා පැවැත්වෙන ලොක්කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉංග්‍රාන්තයේ තරගයට මුහුණ දීමට අපි මෙතෙක් පැය තරග වලින් අපිට මගේ තන වාශාවෙන් සෑහෙන බාධා පැවෙනුණා. එක තරගයක් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඉතමත් අසිරු තත්වෙන් ඒ කියන්නේ ඇෆ්ගනිස්තානයත් එක්ක අපි ඕස්ට්‍රේලියාවට හැරෙව ඉතාමත් හොඳ තියුණු සටනක් දුන්නා පළවෙනි කඩුල සඳහා. නමුත් අපේ මැද පෙළ පිටිකරුවන්ගේ අසාර්ථකත්වය මත මම හිතන්නේ අපිට ඒ තරංගය නිකන් අත්හරින්න සිදු වුණා කියලා තමයි මට තන හිතෙන්නේ. ඒ කෙසේ වෙතත් අපි අපේ බලාපොරොත්තු අත්හැරලා නැහැ. මම අහලා තියෙනවා බලාපොරොත්තු නැත්තවුන්ගේ රජකුලට වඩිය බලාපොරොත්තු ඇත්තවුන්ගේ දුගෙක් වෙන එක හොඳයි කියලා. මේක මහා කවි විලියම් ෂේක්ස්පියර් කියලා තියෙන්නේ. මම හිතන්නේ අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා ජීවිතේ වුණාම. ජීවිතයක් ගිනියන්න බලාපොරොත්තු රසකින් ජීවිතේ බලාපොරොත්තු තමයි ජීවිතේ ෆවුන්ඩේෂන් එක. ඒ බලාපොරොත්තු උඩ ගොඩනැගෙන ජීවිතේ අපි දවසින් දවස මොහොතෙන් මොහොත මේ විදිහට එකතු කරගෙන ඉදිරියට යන්නේ. අපි ඉදිරියට ගිනියන්නේ අපි අපේ ජීවිතේ අපි ඉදිරියට ගිනියන්න අපිට බලාපොරොත්තුවක් තියෙනවා. මේ කිසිම දෙයක් හැටගන්නේ නැහැ බලාපොරොත්තුවක් නැතුව. ඒ කියන්නේ මේ හේතුඵල වාදය අනුගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඵලයක් හටගන්නේ හේතුවක් නැතුව. ඒ කියන්නේ හේතුවක් තියෙන්න ඕන. අන්න ඒ වගේ තමයි හැම දෙයකටම බලාපොරොත්තුවක් තියෙන්න ඕන. ඉතින් මේ බලාපොරොත්තු ගොන්න ඔක්කොම සිතේ බැඳි කරගෙන තවත් දවසකට මුහුණ දී මේ බලාපොරොත්තුවෙන් තවත් පැයකට මුහුණ දී මේ බලාපොරොත්තුවෙන් අපි සමග එකතු වෙලා අපි මේ පැය ඉතාමත් සහයෝගයෙන් සන්තෝෂයෙන් අපි ගෙවමු. එමනම් වෙන්ද වගේම මම අදත් කැමති මගේ වැඩසටහන ආරම්භ කරන්න. මේ ලෝකෙට අපිව බිහි කර ඒ උතුම් මාතෘරත්නය අපේ අම්මා. අම්මා කිව්වහම මං හිතන්නේ ඒක අම්මා කියන වචනේ අකුරු තුන ඇතුළෙම තියෙනවා. අම්මා කියන්නේ කවුද කියන එක ඒක විග්‍රහ කරන තවත් මේ ලෝකයේ වචන අවශ්‍ය වෙන්නේ නැහැ මං හිතන්නේ. අම්මා වගේම තමයි තාත්තත්. අම්මට සෙවණ දීගෙන ඒ කියන්නේ මහා වෘක්ෂයක තාත්තා මහා වෘක්ෂයක් නම් අම්මා මහා වෘක්ෂයක් නම් තාත්තා ඒ වෘක්ෂයේ මං හිතන්නේ මුල් කියලා කිව්වොත් ඒ වෘක්ෂය වැටෙන නොදී දරාගෙන ඉන්න මුල් කියලා කිව්වොත් මං හිතර මාත් එක්ක ඔබ එකඟ වෙනවා ඇති කියලා. අපි අම් මේ ගීතය ගායනා කරන්නේ දීපිකා ප්‍රියදර්ශිනී. ඉතාම ලස්සන සින්දුවක් කරුණාදාස සපතන්ත්‍රගේ ගේය පද රචනයේට රෝහණ වීරසෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් මේ ගීතය දැන් ඔබට අහන්න පුළුවන්.
පිරුම් පුරායින සසර පුරා අම්මාවරු මතු බුතුවන් පිතු සෙනෙහේ පිතු පියකුණු මෙතිලෝ දූ දරුවන් හිනෙහි ඇතිදෝ උන්ගේ සිතරෙන් තනිය මකන්නට මවුනත කවදා හැකිවේදෝ
ඔවසන්නනි ඒ සුන්දර වූ ගීතය ගායනා කරේ දීපිකා ප්‍රියදර්ශිනි ඉතාම ලස්සන මනරම් වූ ගීතයක් ජීවිත කියන්නේ හරි පුදුම දෙයක් ජීවත් වෙන කාලය තුරාවට අපිට අපේ වශයෙන් විතරක් නෙවෙයි අපි පුජ්ජලික ගත්තම් අපේ ජීවිත විතරක් නෙවෙයි අපි සාමූහිකව ගත්තොත් අපි රටක් අපි මුලින්ම තමන්ගේ පවුල ඊට පස්සේ ගම සමාජය රට ඔය වගේ මුළු ලෝකෙම ගැන හිතන්න අපි පුරුදු වෙලා ඉන්න ඕන. ඒක තමයි මනුෂ්‍යත්වය කියලා කියන්නේ. අපි හැමෝටම එක වාගේ එකම වුණ සලකගෙන එක විදියට ජීවිතේ ගෙවන කෙටි කාලයේ ජීවිතේ අර්ථවත් ගත කරන ගෙවන එක තමයි මම හිතන්නේ අපි හැමෝගෙම යුතුකම විය යුත්තේ. මේක කීයෙන් කී දෙනාද අවබෝධ කරගෙන ඉන්නේ. අද ලෝකෙම තියෙන හැම ප්‍රශ්නයකටම මුල මේ අන්‍යෝන්‍ය අතර සංහිඳියාව කියන එක. ප්‍රායෝගිකව අපි ක්‍රියා කරන්නේ නැති හින්දානේ සංහිඳියාව කියන එක අපි වචනයකට විතරක් සීමා කරගෙන ඉන්නවා ඒක අපි කවුද කීයෙන් කී දෙනාද අපි ප්‍රායෝගිකව මේ සංහිඳියාව කියන එක හැබෑට තේරුම් අරගෙන අපි මේක කරන්නේ මේ පිළි අරගෙන ඒ විදිහට අපි ජීවත් වෙන්නේ නමුත් මෑතකදී මට ඉතමත් අර හැම කළු වලාකුළුකම උලකම රිදී රේඛාවක් තියෙනවා කියලා කියනෝනේ අන්න ඒ වගේ මට මේ ළඟදී මම අන්තර්ජාතයේ සැරිසරමින් ඉන්නකොට මට හම්බුණා මේ එක්තරා මං හිතන්නේ දැයේ පිනට පහළ වූ හාමුදුරු නමක් කිව්වතින් මං නිවැරදි. ඒ තමයි මේ අපේ අතිපූජනීය මේ ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරු. ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරු ඇත්තරම ඉතාමත් අමුත් කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වෙන හාමුදුරු නමක් කිව්වතින් මං නිවැරදි. මං හිතන ඔබත් මාත් එක්ක එකඳුන ඇති ඔබ උන්වහන්සේගේ සාකච්ඡා වලට අහුම්කම් දීලා තිබුණා නම් ඒ සාකච්ඡා අතරින් මම අද පොඩි සාකච්ඡාවක් ඔබ වෙනින් තෝරගත්ත SLV log වල දර්ශන හඳුන්ගොඩ සමග කරන සාකච්ඡාවක් මේ මම හිතන්නේ මේ දර්ශන හඳුන්ගොඩ ප්‍රලමි වතාවට තමයි මේ විදියට හාමුදුරු හම්බෙන්න ගිහිල්ලා මේ වගේ සාකච්ඡාවක් මෙහෙවල තිබ්බේ ඒක ඉතාමත් වැදගත් සාකච්ඡාවක් මම හිතන්නේ සංහිඳියාව කියන එක ප්‍රායෝගිකව ඇත්තටම තේරුම් අරගෙන ජීවිතේ මොකද්ද කියන එක මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න ඉතාමත් වෙහෙසක් මේ හාමුදුරු අපේ ගල්කන්දේ හාමුදුරු දරනවා. ඇත්තටම මේ මහපොළොව සුන්දර වෙන්නේ මේ වගේ රත්තරන් හාමුදුරුවරු මේ වගේ හැඟීමකින් ජාතියට කතා කරන මිනිස්සුන්ගේ හදවතවලට කතා කරන හාමුදුරුවරු ඉන්නවා නම් මේ තමයි මේ පොළොව ලස්සන වෙන්නේ. අපි අහලා බලමු ගල්කන්දේ හාමුදුරුව ධම්මානන්ද හාමුදුරුව වහන්සේ දර්ශන හපුංගොඩ සමග කරපු ඒ සාකච්ඡාවට.
පසුගිය සති ගණනාව පුරා SLV අපි සොයා යමින් හිටිය එක්තරා අපූරු භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව කනවැකුණු නිසා අපි උන්වහන්සේව සොයා යෑමේ ගමන ආරම්භ වුණා. ඊට බලපාපු ආසන්නතම හේතුවකුත් තිබෙනවා. ඒ තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒ වගේම ජන සමාජයේ ලද කම්පනය සහ ජාතින් අතර ගොඩනැගුණු අවිශ්වාසය, අනවබෝධය, ජනාදී කරුණුකාරණා රැසක් හේතු කොටගෙන තමයි අපි මේ අපේ යුගයේ අහපු අසන්නට ලැබුණු අලුත්ම කතාවක් උන්වහන්සේගේ මුවින් පිට වෙනවා. ඒක ලෝක මානව සංහතියට, ලෝක මානව ශිෂ්ටාචාරයට, ජාතීන් අතර විවිධ ආගමික කණ්ඩායම් අතර ඒ මුල් බැසගත් යම් යම් අදහස් වලට අපූරු පිළිතුරක් උන්වහන්සේ සපයන බව තමයි SLV අපේ විශ්වාසය. ඒ නිසා සාම්ප්‍රදායික බණක් අහනවා වෙනුවට සාම්ප්‍රදායික දේශනාවකට පරිබාහිරව අපේ හදවත් ඔබේ හදවත් ඉල්ලන කතාවක් තමයි උන්වහන්සේ කියන්නේ. කවුද ඒ හිමිනම? ඒ තමයි කැලණි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ අංශාධිපති, එමෙන්ම කැලණි විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වල්පොළ ශ්‍රී රාහුල ආයතනයේ ප්‍රධානි පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේවයි අපි මුණ ගැහුනේ. දැන් කතාව එතෙන් සිටයි. අවසර අපේ හැමෝටම. මේ පසුගිය පාස්කුවිරිදා සිදුවීම සහ වර්තමානයේ අපේ අනාගතේ, දැන් ඔබ වහන්සේ මේක කොහොමද තුන්කල් බලලා අතීතයට වර්තමානයට සහ අනාගතයට ගෙනියන්නේ, කොහොමද අපි යා යුත්තේ, කුමන දිශාවකටද?
මේ වෙලාවේ සිද්ධ වෙන දේ, කියන්නේ මේ වෙලාවේ තත්ත්වය නරක කරගත්තොත් මොකක් වෙයිද කියන එක තේරුම් ගන්න පුළුවන් අපි 83 වරද්දගත් එක දිහායි බලන්න පුළුවන්. ඒ කියන්නේ 83 වෙනකොට ලංකාවේ ආයෝජකයන් විශාල පිරිසක් ඇවිල්ලා හිටියා. ඒ සම්බන්ධ කතාව ඒ කාලේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිතුමා ලියවිලා තියෙනවා. එතුමා කියන එක කතාවක් තමයි මෝටරෝලා කියන සමාගම ඒ වෙනකොට ලංකාවේ ඇවිල්ලා ලොකු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ ඉදිකිරීම සම්බන්ධ ඉංජිනේරුවරයා දෙමළ කෙනෙක්, 83 කළු ජූලියේදී මේ ඉංජිනේරු මහත්මයව ඝාතනය වෙනවා. මෝටරෝලා සමාගම තමගේ ආයෝජනය සම්පූර්ණයෙන් අරගෙන යනවා මැලේසියාවට. මේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ මැලේසියාවට ගිහිල්ලා ඇවිල්ලා යා කියනවා, මම ගියා මෝටරෝලා සමාගම දකින්න, 25,000කට වැඩි සේවක පිරිසක් මැලේසියානු එතන රැකියාව කරනවා. ඒ මෝටරෝලා සමාගම මැලේසියාවේ ආර්ථිකය වර්ධනය කරන විශාල වැඩ කොටසක් කරනවා. මේක කියලා ඒ මහත්ය කියනවා, මෝටරෝලා සමාගම 83 මේ රටින් ඉවත් වෙලා ගියාය කියන කාරණය ඒ වෙලාවේ ගියපු විශාල ආයෝජකයන් විශාල ප්‍රමාණයක් අතර එකක් විතරයි කියන. එතකොට 83 විසින් අපේ රටේ ඇති කරගත්ත විනාශයේ පරිමාණය පරිමාව කොච්චරක්ද කියලා අපි දන්නේ නැහැ. ඒක ගැන අපිට අවබෝධයක් නැති නිසා මට මෑතක අවස්ථාව ලැබුණා කොරියාවේ යන්න. කොරියාවේදී අපේ වැඩසටහනේ ඒක හැඳින්වුවෙත් මයිග්‍රන්ට් වර්කර්ස්ලා එක්ක කරන වැඩසටහනක් හැටියට. ඒකට ලංකාවේ ඉඳලා ගිහිල්ලෙහි රැකියා කරන අය ගතු කළා. ඒ අය අමතන්න මට අවස්ථාව ලැබුණා. ඒ අය මේ වෙලාවේ ලංකාවේ මේ සිද්ධ වෙන දේවල් වලින් යම් දුරකට හැඟීම් බර තත්ත්වයක හිටියේ. ඔවුන් තුලින් පෙනුනේ ආයිසරයක් අර 83 වගේ ඒ වගේ තත්ත්වයක්. මම ඒගොල්ලන්ට කතා කරනකොට මම කිව්වා, 83 වරද්ද ගත්තේ නැත්නම් ඔයාලා මෙතන මයිග්‍රන්ට් වර්කර්ස්ලා හැටියට විලා රස්සා කරන මට්ටමේ ඉන්නේ. එහෙම වුණා නම් ඒ කාලේ ආසියාවේ දියුණු වීමේ ආදර්ශය හැටියට සැලකුණේ ලංකාව. සිංගප්පූරු නායකයා ඡන්දේ ඉල්ලුවේ මම ලංකාවක් කරනවා, මට ඡන්දේ දෙන්න කියලා. මේ රටේ මිනිස්සු කොරියාව සැලකුවේ අර මුඩුක්කු නිවාස තමයි කොරියාව කියලා. ඒතර මම ඒගොල්ලන්ට කිව්වා, ඒ මුඩුක්කු මට්ටමින් සැලකපු රටේ දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා රස්සා හොයාගෙන. මං කිව්වා 83 වරද්ද ගත්තේ නැත්නම් ලංකාවටයි එන්නේ මිනිස්සු රස්සා හොයන්න. ඒ වගේම මං කියපු දේ තමයි, මේ වෙලාවේ වරද්ද ගත්තොත් ඔයාලගේ දරුවන්ගේ අනාගතේ බොහෝ දුරට ඉතියෝපියාව, සිරියාව වගේ වෙන්න පුළුවන්. අද ඒක ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. අවුරුදු 10ක් විතර ගියාට පස්සේ දැනෙයි කොහෙද අපි ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා මම කියන්නේ මේ මොහොත වරද්ද ගන්නවා කියලා කියන්නේ ඒක තරම් තවත් විනාශයක් නෑ. ඊළඟට මේ සමහර දෙනා මේ බුදුදහම රැකගන්න, සිංහල ජාතිය රැකගන්නයි මේක කරන්නේ කියන දේ කිව්වට, ඇත්ත වශයෙන්ම ඒ රැක ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ගයමයි විනාශයේ හේතු. මම කියන්නේ මීට වඩා බුද්ධිමත් වෙන්න, මීට වඩා මේ පුළුල්ල ලෝකය දකින්න, සංකීර්ණව ලෝකය දකින්න. එතකොට මේ බුදුදහමෙන් උදව් වෙන්නේ ඇත්තටම ওই විදිහට ඒක හේතුක විදිහට ප්‍රශ්න දකින්න නෙවෙයි. හේතුඵල වාදයෙන් ගෙන එන්නේ සංකීර්ණව දකින්න. සංකීර්ණව දැකලා උත්තර හොයන්න. ඉතින් ඒ නිසා මම හිතනවා මේ මොහොත, මම අයි නැවත කියන්නේ මේ වැඩසටහන බලන තරුණ පරම්පරාවෙන් කියන්නේ, නැවත වරද්ද ගන්න එපා. අපේ කාලේ අපි අවසාන වේගෙන යන්නේ. මට දරුවෝ නෑ, ඔයාලටයි දරුවෝ ඉන්නේ. ඔයාලගේ ඇත්ත ප්‍රශ්න වෙන්නේ ඔයාලා හදන දරුවට යන්න ඉස්කෝලයක් නැති එක. ඔයාලගේ ස්කෝලට දරුවා යවාගත්තහම මෙතන උගන්නන්න ගුරුවරු නැති එක. ඒ ගුරුවරුන්ට පුහුණු කරන ආයතන නැති එක. ඔයාලගේ විශ්‍රාම යන දෙමව්පියන්ව රැකබලා ගන්න වැඩපිළිවෙලක් නැති එක. මං කියන්නේ මේවයි ඇත්ත ප්‍රශ්න. මේවා සිංහලයාගේත් ප්‍රශ්න, දෙමළ මිනිස්සුගේත් ප්‍රශ්න, මුස්ලිම් මිනිස්සුගේත් ප්‍රශ්න, ක්‍රිස්තියානි මිනිස්සුගේත් ප්‍රශ්න. අපි මේ ප්‍රශ්න නම් කතා කරන්නේ මං කියන අපේ ජාතිය ගොඩ ගන්න වෙන්න පුළුවන් වෙයි ශ්‍රී ලාංකේය ජාතිය හැටියට. අපි අර කලින් බෙදාගත්ත විදිහට නම් යන්නේ අපි ඔක්කොම වෙන වෙනම වලපල්ලට යද්දි දේශපාලකයෝ එයි උඩට. එතකොට අර ඉස්සෙල්ල කියපු විදිහට ප්‍රශ්නය දකින්නකොට දේශපාලකයාට අමාරුයි. එයා කැමති වෙන්නේ අපි ওই විදිහට ප්‍රශ්න දකින්නට. අපි ජාතිය ආගම වෙන් අනුව සලකලා අපි එකිනෙකා කෙරෙහි ද්වේෂ සහගතව බලන තරමට දේශපාලකයාට වාසි. තව එක කාරණයක් මම කියන්න කැමති. මම මේ ඔය පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සේ ජනතාව අතර ලොකු විරෝධයක් දේශපාලකයන්ට රාජ්‍ය පාලකයන්ට එරෙහිව ආවා. ඔය අතරේ වහාම බුර්කාව තහනම් කළා. බුර්කාව තහනම් කරාට පස්සේ මිනිස්සු අර පාලකයන්ට එක්ක තිබුණු තරහ අමතක කරලා මිනිස්සු මිනිස්සු රණ්ඩු වෙන්න ගත්තා, බුර්කා ගලවන්න ගත්තා, බස්වල යනකොට බුර්කා වැඳපු කෙනාට හිරිහැර කරන්න ගත්තා. එක පාරටම වෙනස් අතකට ගියා මිනිස්සුගේ අවධානය. බුර්කාව සම්බන්ධ වෙනම සාකච්ඡාවක් අවශ්‍යයි. ඒක කළ යුතු සාකච්ඡාවක්. මේ සිද්ධිය පාස්කු ඉරිදා සිද්ධියත් එක්ක බුර්කාවේ කිසි සම්බන්ධයක් නැහැ. එහෙම තියෙද්දි ඇයි එක පාරට බුර්කාව තහනම්? අපේ අවධානය යොමු සම්පූර්ණ වෙනස් කළා. අපි එකිනෙකාට ඊර්ෂ්‍යා කරන, එකිනෙකාට වෛර කරන, එකිනෙකා රණ්ඩු වෙන තත්ත්වයක් හැදුවා. අරගොල්ලෝ ආරක්ෂා සහිතයි. දැන් කවුරුවක් කතා කරන්නේ අපි ඔගොල්ලෝ දැනගෙනයි අපි ඔර ආරක්ෂා නොකළේ කියලා. ඒක වෙනස් කළේ යතනේ. මම කියන්නේ අවදි වෙන්න, අවදි වෙලා අපි බුද්ධිමත්ව කටයුතු කරමු. අපි එකතු වෙලා යන ගමනක් මිසක් අපිට වෙන් වෙලා යන ගමනක් නැහැ. සාමාන්‍ය විදිය තමයි ප්‍රශ්න වලට උත්තර හොයනකොට ඵලයට ප්‍රතිචාර දක්වනවා. ඵලය යමක් වුණාට පස්සේ ඒකට ප්‍රතිචාර දක්වනවා. එතකොට නමුත් වඩා කියන්නේ ප්‍රතිඵලදායක වගේ කියන්නේ අපිට ගොඩ යන්න ඕන නම් අපිට යන්න වෙන්නේ ඵලයට නෙවෙයි හේතු. හේතුත් එක්ක කරන සංවාදයක්. කියන්නේ හේතු හඳුනා ගනිමින් ඒකට දක්වන ප්‍රතිචාරය වෙනස් කර ගනිමින් අනාගතයක් දකින්න. කියන්නේ වෙන විදිහකට ගත්තොත් මේ වෙලාවේ සිදුවන නරක නපුරු දේ ඵලය නම් අපි ඒ ඵලය හැදුණු හේතු වෙනස් කරලා ඵලය වෙනස් කරන්න පුළුවන්. අර හොඳම උදාහරණේ අඟුලිමාල කතාව. අඟුලිමාල කියන්නේ ඝාතකයෙක් වුණාට පස්සේ ඒ අඟුලිමාල ඝාතකයා වීම කියන්නේ ඵලය මිස හේතුව නෙවෙයි. රජුරු මෙදිහත් වෙන්නේ ඵලය නසන්න, බුදුහාරු මෙදිහත් වෙන්නේ හේතු වෙනස් කරන්න. හේතු වෙනස් කරාම අඟුලිමාල වඩා ශාන්තුවරේ කුසස් පුද්ගලයෙක් දක්වා වෙනස් වෙනවා. එතකොට මං දකින දේ තමයි අපි ඵලය වෙනස් කිරීම නෙවෙයි කල යුත්තේ හේතු වෙනස් කරන එක කියන්නේ. එතකොට ඒක නම් හේතු හඳුන ගන්න. දැන් අපි මෙහෙම ගමු. මේ වෙලාවේ ප්‍රතික්‍රියා කරන හැම දෙයක් දිහාම බැලුවම පේනවා කවුරුවත් වඩා දුරදෙග හිතලා අත්හරින ගමනක නෙවෙයි ඉන්නේ, තව තව අල්ල ගන්න ගමනක. එතකොට අනෙක් පැත්තෙන් පේනවා විශාල බියක් ප්‍රකාශ වෙනවා. අපි හිතමු සිංහල ජන සමාජය කියලා. සිංහල ජන සමාජය වගේ මේකට නායකත්වය දෙන යම් යම් පිරිස්, සමහර භික්ෂුන් වහන්සේලා මේ හැම දෙනාම විසින් බියක් ප්‍රකාශ කරනවා. වද වෙයිද, නැති වෙයිද, විනාශ වෙයිද, මේ රට අපට නැති වෙයිද වගේ තැනකින්. එතකොට මේ අය තුල තිබෙන බිය සම්බන්ධව මම හිතනවා අපිට අවබෝධයක් ඇති කරගන්න අවශ්‍ය. කියන්නේ වෙන විදිහකට ගත්තොත් මේ කටයුතු කරන කෙනා අපි එයාගේ ඵලය, එයාගේ හැසිරීම දිහා බලලා ඒ එයා ප්‍රතික්ෂේප කළ දානවට වඩා ඒ තැනත්තත් තුවාලලත් කෙනෙක් කියන එක හඳුනගන්නවා. අපි හිතමු මේ වෙලාවේ පිහිසුණු විදියට හැසිරෙන හාමුදුරු කෙනෙක් කියලා. ඒ මූණ දිහා බැලුවහම පේනවනේ යා නිරෝගී නැහැ කියලා. යා නිරෝගී නැහැ. එතකොට එයා එහෙම වුණේ ඇයි? එයාගේ ගමනේ ලොකු තුවාල තියෙන්න පුළුවන්. කුඩා කාලේ ළමා වියේ හිමිවීම, තරුණ වියේදී තරුණයෙකු හැටියට ඒ අවස්ථා නැතිවීම, ඊළඟට මේ වගේ නොයෙකුත් කාරණා නිසා තුවාල ලත් කෙනා. අනික එක තමයි පිළිගැනීමක් නැතිකම. වීරයෙක් වෙන්න ආසයි, නමුත් වීරයෙක් වෙන්න තැනක් මේ ඔක්කොම එකතු කරලා ගත්තට පස්සේ එයාගේ හැසිරීම සකස් වෙන්න පුළුවන් නෝවන. එවන් තුවාල සහිත කෙනා භාවිතා වෙන්න පුළුවන් දේශපාලන උමනා ඇති කෙනෙකුගේ මෙවලමක්. එතකොට අපිට මම කියන්නේ මේ එක එක කෙනාව හඳුන ගන්න පුළුවන් නම් ඔය විදිහට අපි එයා ප්‍රතික්ෂේප කරලා අහක දාන්නේ නැතුව එයාටත් වෙනස් වෙන්න කියන ඔයා තුවාල තියෙන නිසා මේ විදිහට හැසිරෙන බව අපි දන්නවා ඒ නිසා ඔයාට අපි අවස්ථාව තියෙනවා වෙනස් වෙලා එන්න මේ හැසිරීමෙන් අපිට හදන්න බෑ ඔයාටවත් අනිත් අයටවත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් තැනක් අපි ඔක්කොටම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් තැන හදන්න පුළුවන් වෙන විදිහකටයි ඔයාවත් ඇතුළත් වෙච්ච උත්තරයක් මිස ඔයා ප්‍රතික්ෂේප කරපු උත්තරයක් නෙවෙයි කියන්නේ. එතකොට මෙන්න මෙවැනි ප්‍රවේශයකින් ඒ කියන්නේ වෙන විදිහකට ගත්තොත් කිසිවෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒ අන් හැම කෙනෙකුම ඇතුළත් කරගත්ත උත්තරයක් දිහාට යන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ඒ ප්‍රවේශයටයි අවශ්‍ය වෙන්නේ හේතු සලකලා බලන්න. එතකොට අපේ සමාජය ගත්තොත් නිදහසින් පස්සේ අපිට දකින්න ලැබෙන්නේ මම මේක නොයෙක් වර කියලා තියෙන නිසා මේක අමුතු දැනුමක් නොවෙන්න පුළුවන් මම කියන අවුරුදු 7න් 7ට අපි ලේ වැගිරීම් වලට යනවා. 48න් පස්සේ 56 58 71 83 81 ඉඳලා 2009 87 90 මේ කාල ඔක්කොම ගත්තොත් මේ රට කියන්නේ විශාල ලේ වැගිරීම් වෙච්ච රට. එතකොට ලෝකෙ වෙන කොහේවත් රටවල් තියෙනවද මේ විදිහට අවුරුදු 7න් 7ට මරා ගන්නවා. මේ එතකොට නැයි මෙහෙම වෙන්නේ. එතකොට මේකට යනකොට මම හිතනවා අපි අවශ්‍යයි හේතු හොයන්න. හේතු ඵල ඵලයේ නෙවෙයි හේතු. එතකොට අපි එකිනෙකාට බැනගන්නේ නැතිව අපි ඔක්කොම එකතු වෙලා යමු මෙතනින් අයින් වෙමු මෙතනින් ගොඩේමු කියන්නේ. මේකෙදි එකක් තමයි ඔය යටත් විචිත සමයේ ඉඳලා එන තමන් නැති වෙයි වඳ වෙයි කියලා ඇති වෙලා තියෙන බිය. මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ වගේම අපේ අධ්‍යාපනයේ ඇතුලේ මේ බිය බෙදා හරින්න. අපේ අධ්‍යාපනය නිරෝධී කරලා නැහැ. ඒක ඇතුලේ ඇති කරන්නේ බිය නැති වෙන්න පුළුවන් කියන එක. එතකොට මෙන්න මේ කාරණා දෙකෙන් කියන්නේ තුවාල සහිත මිනිසුන් සුවපත් කිරීම සඳහා වන මැදිහත් වීමක් වගේම අධ්‍යාපනය තුල නැවත තුවාල කරන දේවල් ඉවත් කරපු අලුත් කියවීමක් ඇතුළත් කරන එක. එතකොට එහෙම කළොතින් මම හිතනවා මේ අපි මූණ දෙන ප්‍රශ්නයේ සෑහෙන ප්‍රමාණයක් සුවපත් කරගන්න පුළුවන්. දැන් මම මේ උත්තරේ දෙන්නේ මේ පාස්කු ඉරිදා වෙච්ච සිද්ධිය ගැන නෙවෙයි. ඒක සිද්ධිය. නමුත් ඊට කලින් ඉඳලා මේක ගිනි ගන්න තත්ත්වයක් වර්ධනය වෙමින් ආවනේ අලුත් ගම හතර දෙනෙක් මිය ගියා. නුවර දිගණ තෙල් දෙනිය ප්‍රහාරයක් එල්ල කළා. පාර දිගේ ගිහිල්ලා තිබුණු දේපළ විනාශ කරා. එතන එක්කෙනෙක් මිය ගියා. ඊට පස්සේ ඔය ඔක්කොම ගත්තට පස්සේ අපි ඊළඟ ලේ වැගිරීමේ මුවවිතට ඇවිල්ලා තියෙද්දී මෙහෙම දෙයක් වුණා. එතකොට මේ සිද්ධිය විතරක් නෙවෙයි මං කියනවා මුළු කතාවම ගන්න ඕනේ කියලා. ඒ ටික ඔක්කොම එකතු කරලා ගත්තාට පස්සේ මම දකින්නේ 2009 යුද ගැටුම අවසන් වුණු තැන ඉඳලා අපි මේ හේතු වලට ප්‍රතිකර්ම කරන සුවපත් කරන වැඩේ සම්පූර්ණයෙන් අත්හැරලා දාලා හිටපු එකේ ඵලය තමයි අපි ඊළඟ ලේ වැගිරීමට සූදානම්.
අවසර අපේ හැමතුනේ තවත් ප්‍රශ්නයක් නේද ඔබවහන්සේ තමයි ප්‍රශ්න අපිට මතු කරලා දුන්නේ. දැන් මේ අපි රටක් හැටියට ජන සමාජයක් හැටියට අපි ලොකු බරපතල තුවාලයකින් අපි පෙළෙනවා. මේ තුවාලේ සුවපත් කරන්න ඒකට අවශ්‍ය කරන බෙහෙත් හේතු කරන්න අපේ සංඝ සමාජය ඔබවහන්සේ නියෝජනය කරන්නේ සංඝ සමාජය අපි ගිහි සමාජය මේ සංඝ සමාජයෙන් අද වර්තමානයේ ඒකට අවශ්‍ය කරන අනුපාන ටික ලැබෙනවද?
මම දකින්නේ සංඝ සමාජය තමයි ගොඩක් තුවාලේ. කියන්නේ සංඝ සමාජයේ විශාල තුවාල සහිතයි. ඒක තමයි දැන් ඒක අපි පිළි අරන් ඉස්සරහට සාකච්ඡ කරොත් මිසක් ආයි ගත්තොත් සංඝ සමාජයේ ජෝදිතයා කරලා යන්න බෑ. සංඝ සමාජයේ තුවාල සහිතයි. ඒ තුවාල සහිත වීමට බලපාන සාධක ගොඩක් තියෙනවා. ළමා වියේදී පැවිදි වීම ඒකෙන් මම කියන්නේ ළමා වුයින් පැවිදි කරන්න එපා කියන එක නෙවෙයි. ඒක වෙනම සාකච්ඡාවකට යන්න ඕන දෙයක්. නමුත් ළමා වියේදී අම්මගේ ආදරය, තාත්තගේ ආදරය, පවුලේ අනිත් සහෝදර සහෝදරියන් එක්ක එක තුවායට රණ්ඩු වෙලා එක සබන් කෑල්ල බෙදා ගන්න අන්නේ ඒ පවුල ඇතුලේ ඇතිවන ඒක නැති වුණා. ඒක නෑ. ඊට පස්සේ ඒ අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආදරය ඒ තරම්ම හොඳට ඊට පස්සේ ලැබුණද කියන එක රැකවරණය ලැබුණාද. ඊට පස්සේ දරුවා පින් ලබා දෙන කෙනෙක් වෙනවා. එයාට ආහාර දුන්නහම පින් ලැබෙනවා. ඊට පස්සේ එයා තවදුරටත් මිනිස්සෙක් මේ වගේ තත්ත්වයක්. ඊට පස්සේ එයා ස්වභාවික තරුණ වියටපත් වෙනවා. එතකොට ඒ තරුණ වියටපත් වෙනකොට සිදුවන වර්ධනය තේරුම් ගැනීමට අවශ්‍ය කරන ඒක කළමනාකරණය කරගන්න අවශ්‍ය දැනුම ලැබෙනවා. එතකොට මේ ඔක්කොම ගත්තට පස්සේ මම හිතනවා භික්ෂු සංඝයා තුවාල සහිතයි කියලා. මම ඒක නිකම්ම කියනව නෙවෙයි, ඒ තුවාල සහිත බව පෙනුණු අවස්ථා තියෙනවා. චත්තේකේ කැරැල්ලේ අවිගත් ඒ තරුණයන් අතර භික්ෂුන් හිටියා. 87-90 කාලේ අවිගත් ඒ අයට සහය දුන්නු භික්ෂුන් හිටියා විතරක් නෙවෙයි, 700 ගණනක් තරුණ භික්ෂුන් ඝාතනය වෙනවා ඒ අයට සහය දීම නිසා. එතකොට අනික දැන් මේ ඊට පස්සේ ඇති වුණු යුදමය තත්වය තුලත් භික්ෂුන් විසින් මේක සුවපත් කරන වැඩේට මැදිහත් වීමට අවශ්‍ය මෙවලම් පුහුණුව තිබුණු බවක් ප්‍රදර්ශනය වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ හැම තැනකදීම යටතුජිත කාලේ ඉඳලම භික්ෂුන් ඉලක්කගත ඉලක්කයක් වුණා ඝාතනයට ලක් වුණා. එතකොට මේ යටතුජිත කාලේ වෙනම සිද්ධ වුණා. 87-90 කාලේ 700 ගාණක් නැති වුණා, අතුරුදහන් වුණා, භික්ෂුන් වහන්සේලා වදබන්ධනයට ලක් වුණා. උතුරේ යුද්ධයේදී LTTE එක හිතා මතා භික්ෂුන් ඉලක්ක කරලා පහර දුන්නා නරාජා. එතකොට මේ සියල්ල විසින් ඇති කරපු බරපතල තුවාල සහිතයි භික්ෂුන් වහන්සේ. එතකොට මම කියන්නේ මේ සුවපත් වීම දිහාට යනකොට මේ තුවාල කාටද, තුවාල කවුද සුව කරන්නේ කියලා ගත්තොත් අපි ඔක්කොටම තුවාලයි. කවුරුවත් මේකේ සුවපත් කෙනෙක් කියලා ඉතිරි වෙලා ඉන්න බෑ. එතකොට මේක පිළිගත්තොත් විතරයි අපිට පුළුවන් හරි එහෙමනම් අපි යමු ඉස්සරහට කොහොමද යන්නේ කියලා. එතකොට එහෙම ගත්තහම භික්ෂුන් වහන්සේලා සුවපත් කර ගනිමින් යන ගමනක් ගැන උනන්දු වෙනවා. ඒ අය සුවපත් කරන්නාගේ තන වෙදකමේ තියලා අපි පටන් ගත්තොත් මම හිතනවා ඒක වරදක් වෙනවා.
හොඳයි, අපි අපේ ගල්කන්දේ ධම්මනන්ද ස්වාමින් වහන්සේගෙන් අපි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේ පවතින වත්මන් තත්ත්වය මත මේ වන විට කතාවට ලක් වෙනවා, බඳුන් වෙනවා ආගමික අන්තවාදය. සිංහල බෞද්ධ සමාජයේ, සිංහල කතෝලික සමාජයේ, ඒ වගේම මුස්ලිම් ඉස්ලාම් සමාජයේ, ඒ වගේම හින්දු සමාජයේ දැන් මේ බෙදෙන්න පටන් අරන් තියෙනවා බොහොම තදට. අපේ හැමෝටම මේ බෙදිලා 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 අවසානයේ අපි මේ කොහෙටද යන්නේ?
මේ බෙදීම ඉතාම භයානකයි. මේකෙන් ප්‍රතිඵල ලැබිය හැකි පිරිසක් ඉන්නවා නම් මේ එකම එක කණ්ඩායමේ දේශපාලකයන්. ඒ නිසා මේ වෙලාවේ ඇතිවන බෙදීම ඉස්ලාම් මුස්ලිම් දේශපාලකයන්ට ඉතාම හොඳයි. ඒ වගේම බෞද්ධ ආගමික විදිහට බෙදීම ඔස්සේ තමන්ගේ ඡන්ද කොට ලබා ගන්න හදන, සිංහල ඡන්ද ලබා ගන්න හදන එයාටත් හොඳයි. එතකොට ඒ හැර වෙන අපි කාටවත් මේකෙන් සුගතියක් නැහැ. ඒ වගේම මේ ඉතිහාසය දිහා බැලුවත් දැන් මට මතක ඇති කාලේ දැන් 56 වගේ දේවල් මම දන්නේ නැහැ. නමුත් එතනදිත් එන්නේ අර සංඝ වේද ගුරු ගොවි කම්කරු කියලා ඒක ඇතුලේ තාගම විශාල විදිහට හුවා දක්වනව මතු කරනවා. මං අහනවා මොකක්ද වෙලා තියෙන සිතේ බෞද්ධ කෙනාට. ඊළඟට ධර්මිෂ්ඨ සමාජය 77. ඊළඟට එතන ඉඳලා මේ දක්වා ආපු හැමෝම බුද්ධාගම ඔසවා තබන්නේ ඉන්නේ. ඈත ගමක ගොවිතැන් කරපු බෞද්ධයාට ඇති වෙලා තියෙන සිතේ මොකක්ද? දරුවෙක් යවන්න ඉස්කෝලයක් තියෙනවද? ඉස්පිරිතාලයට ගිහිල්ලා බෙහෙතක් ගන්න හොඳ පරිසරයක් තියෙනවද? වෛද්‍යවරයාත් එක්ක සුහදව මගේ දුක කතා කරන්න පුළුවන්ද? මුළු ජීවිත කාලයක් වඳ විදලා කුබුරු වැඩ කරලා අවසානයේ වයසට ගියාම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියා කියලා එක ගෞරවනීය තත්ත්වයක් තියෙනවද? එයාව බලා ගන්න වැඩපිළිවෙලක් තියෙනවද? එයාගේ රක්ෂණයක් තියෙනවද? මොනවද ලැබෙන්නේ? මං කියන්නේ මේක තේරුම් ගන්න පුළුවන්. ගම් වලට වැදිලා වල්ලලි ඔය කුබුරු ගොවිය විනාශ කරන මොනවද තියෙන්නේ වැඩපිළිවෙල? එතකොට මේක මතු පිටින් ආගම ජාතිය හුවා දැක්වලා අපි අතර කරන බෙදීමේ වාසි ලැබෙන එකම පිරිස වෙන්නේ දේශපාලකයන් පමණයි. මේ බෙදීම් රේඛා ඔස්සේ බෙදෙන මහජනයා, සාමාන්‍ය ජනයා, එක සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, ඒ හැම කෙනාම පරාජිතයි. ඒ හැම කෙනෙක්ම පිරිහීමට නියමිතයි. මේ වෙද්දිත් කොරියාවේ අතන මෙතන රස්සා හොයාගෙන යනවා මේ රටේ තරුණයෝ. මේකේ රස්සා නැති නිසා නිසිකලට විවාහයක් කරගන්නේ නැහැ. ඒකට අවශ්‍ය ශක්තිමත් පදනමක් නැති නිසා මේක ඉස්සරහට ගියා. මේකයි මම කියන්නේ සිරියාව වගේ, ඉතියෝපියාව වගේ අන්ත දුක්ඛිත තත්වයකට යන පාරක අපි ඉන්නේ. ඉතින් ඒ හින්දා මේ බෙදීම් තීව්‍ර කරන තරමට මම කියන අපි විනාශය කරා යන්නේ. ඒ නිසයි මම කියන්නේ නැහැ, අපි එකතු වෙන්න ඕන, අපි එකතු වෙන්න ඕන. ඒ එකතු වීම ඇතුලේ අපට මේ පිරිහීමේ ගමන, විනාශයේ ගමන හරවන්න පුළුවන්. මම ඒක අර මුලදී කිව්වේ මේ මොහොත අන්තිම තීරණාත්මකයි සහ බිහිසුණු. මේක සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයි. මේ තම තමන්ගේ ප්‍රතිරූප නංව ගන්න සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයි. මේ වෙලාවේ සෙල්ලම් කරන්නේ අනාගත දරුවාගේ අනාගතයක් දැක්ක. එතකොට ඒ ගමන වෙනස් කරගන්න නම් මම කියනවා මෙන්න මේ අන්තවාදී ආගමික අන්තවාදී වෙන්න පුළුවන් ජාති වෙන්න පුළුවන්. ඒකෙන් අපහු හැරෙන්න ඕනේ කියන එක. ආගම මිනිසුන්ට හරි ළඟයි, හදවතට ළඟයි. මොලේට වඩා ඒක හදවතට ළඟයි. එතකොට ඒ හැඟීම් වලට ළඟදී තමයි හරිම ලේසියෙන් මිනිස්සු බෙදන්න පාවිච්චි කරන්නේ. එතකොට දැන් අවිහිංසා බුදුදහමේ ගත්තොත් මම අනිත් ආගම් ගැන එච්චර ගැඹුරින් කියන්න දන්නේ නැහැ. බුදුදහම ගැන ගත්තොත් ඒකේ මොනම විදිහකවත් දෙයක් නැහැ. මොනම තත්වයකදීවත් හිංසාව හරි කියලා කියන්නේ. ඒක කොච්චර දුර යනවද කියනවා නම් ජීවිත ආරක්ෂාව සඳහාවත් ආත්ම ආරක්ෂාව සඳහා සටන් කිරීම බොහෝ සම්ප්‍රදායන් පිළිගන්නවා. බුදුදහම ඒකව පිළිගන්නවා. එක සූත්‍රයක් තියෙනවා කකචූපම සූත්‍රය කියලා. ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා තමන්ගේ අතපය කියතකින් කෑලි වලට කපද්දිවත් මෛත්‍රියෙන් බැහැර වෙන්න එපා. මෛත්‍රියෙන් බැහැර වෙලා වචනයක් කර කිව්වොත් තව දුරටත් ඔබ මගේ පණිවිඩය දරන්නේ නෙවෙයි කියන එක. එතකොට එහෙම ගත්තට පස්සේ දැන් බෞද්ධ සම්ප්‍රදායෙන් එන්න බැහැ අන්තවාදී. හැබැයි මම අර කිව්වා වගේ මේකේ තියෙන බොහොම සියුම් රේඛාව. ඒ අන්තිම අවිහිංසාවාදී ආගම රැක ගැනීම සඳහා අපි ආයුධ ගන්නවා මේ එක. ඒ කියන්නේ එහෙමනේ එක වෙන්නේ. ඉතින් ඒ හින්දා මම හිතනවා මේ මොහොතේ මේ වෙලාවේ ඉන ආගමික අන්තවාදය කියන එක ලංකාවේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. මේක ලෝක මට්ටමේ වැඩක්. ඒ වගේම ඒ අන්තවාදය බරපතල විදිහට පෝෂණය කරනවා මාධ්‍ය විසින්. ඒතොසේ මේ මාධ්‍ය වලින් කරන අපරාධය මම එක තැනක දැක්කා. ඩ්‍රැකියුලා මාධ්‍යවේදීන් කියලා මම කියන්නේ වචනේ හරියි. ඩ්‍රැකියුලා ඩ්‍රැකේ වචනේ කියන්නේ ලේ උරා බොන මේ වෙලාවේ මාධ්‍යවල මම දකින්නේ ඩ්‍රැකියුලා මාධ්‍යකරණය කිසිම වගකීමක් නැතුව. මම මේ කියන්නේ මේ මාධ්‍ය කරන මිනිස්සුන්ට තමන්ගේ දරුවෝ ඇතිනේ. මේ ඇයි මේ සාහසික අපරාධ කරන්නේ? මේ කරන්නේ සෙල්ලමක් නෙවෙයි. ඉතින් මම කියන්නේ මේක ඇතුලේ දැන් ওই බෝම්බ පුපුරවා ගැනීම අන්තවාදී ඒ මට්ටමට මානසිකත්වය වෙනස් වුණු මිනිස්සුනේ. ඒක ජාත්‍යන්තර ත්‍රස්ත වෙනවා. නමුත් මේ රටේ අනෙක් මිනිස්සු කියන්නේ මේ මට්ටමට පත් වුණු අය නෙවෙයිනේ. එතකොට මේ වෙලාවේ අපේ කාර්ය වෙන්න ඕන අතෙන්ද තව අය තල්ලු කරන එක නෙවෙයි, එතෙන්ද යන නැඹුරුවක් තියෙන කෙනා ආපහු හරවන්නේ කොහොමද කියන්නේ. මම උදාහරණයක් කියන්නම්. 83 බොරැල්ලේ හිටපු වෛද්‍යවර පවුලක වෙච්ච දෙයක් මම මීට කලිනුත් කියලා තියෙනවා. ඒ දරුවෝ දෙන්නේ DSA නැක විද්‍යාලය ඉගෙන ගන්නවා. අහිංසක දරුවෝ 83 ජූලි සිද්ධියේදී ඒගේ විනාශ වෙනවා. දීපල ගිනි තියනවා. මේ දරුවන් දෙන්නත් එක්ක අම්මා තාත්තට කඳවුරු ගත වෙන්න වෙනවා. ඊට පස්සේ අර කෝච්චිවල සහ බඩු නැව්වල දාලා මේ මිසුතුරට යවනවා. ඊට පස්සේ මේ DSA නායක විද්‍යාලයේ අනික් ළමයි අතරේ බොහොම අහිංසකව ඉගෙන ගත්ත දරුවෝ දෙන්න මිය යන්නේ මෝදු කොටි දෙන්නේ කැටියට. මම අහන්නේ කවුද ඒ දෙන්න මෝදු කොටි කළේ?
හොඳයි, අපි හැමෝටම අපි SLOG ඔබ වහන්සේ වෙත යොමු කරන අවසාන ප්‍රශ්නය. එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රටේ සමාජයේ දේශපාලනිකව සාකච්ඡාව කතිකාව ආරම්භ වෙලා තිබෙනවා. නමුත් මේ අවස්ථාව මේ මොහොත සුවිශේෂී භාවයක් උසුලනවා. පසුගිය සිදුවීම් පෙළක් එක ගත්තහම ඒ අර්ථයෙන් ඔබ වහන්සේ අපිට පැහැදිලි කරන්න කරුණා කරලා අවසර අපි හාමුදුරනේ මේ සමාජ මාධ්‍ය ජාල වල සැරිසරන අපේ තරුණ කොල්ලන්ට, අපේ කෙල්ලන්ට, වැඩිහිටියන්ට, බාලමහල සියලුම දෙනාට ඔබ වහන්සේ කියන්නේ මේ එළඹෙන ඊළඟ ජනාධිපතිවරණයේදී මොන මොඩලේ කෙනෙක් විය යුතුද ඊළඟ රටේ රාජ්‍ය නායකත්වයේ බාර දීම සඳහා?
දැන් ඊළඟට එන එක ඒකද කවුරු වෙන්න කොයි වගේ කෙනෙක් මට හරි අමාරුයි උත්තර දෙන්න. මොකද මට පේන්නේ නැහැ ඒ වගේ මේ තව අවුරුද්දකින් එන දෙයකට අවශ්‍ය මිනිස්සු හැදිලා තියෙනවා. මට එහෙම කිසි විශ්වාසයක් නැහැ. ඒ නිසා මට එහෙම පුද්ගලයෙක් හෝ කිසිම ආලෝකයක් නැහැ.
මොන වගේ හැඩතලද ඔහු සන්තකේ තිබිය යුත්තේ?
මට ඒකෙදි දකින්නවා මේ ජාතිය ආගම කියන සීමාවල් ඉක්මවා ගියපු පුළුල් ලෙස මනුෂ්‍ය වර්ගයා දෙස දකින්න පුළුවන් ඉදිරි දැක්මක් ඇති, ලොකු ඉදිරි දැක්මක් ඇති මනුෂ්‍යයෙක් ඇති. එතකොට ඒ මං ආයි ගත්තොත් අර මැන්ඩෙලා වගේ. මම දන්නේ මැන්ඩෙලා කෙනෙක් බිහි කරන්න බෑ. මං කියන්නේ මැන්ඩෙලා කෙනෙක් බිහි වීම නිකම්ම වෙන්න බෑ. ඒ කියන්නේ එහෙම කෙනෙක් බිහි වෙන්න බැරි බව නැවත නැවත ඔප්පු කළා තියෙනවා. එතකොට ඒක බිහිවෙන්න මම හිතන ලොකු ප්‍රයත්න දරන්න වෙයි එහෙම කෙනා හැදෙන්න. අපේ අධ්‍යාපනය තුළ නැත්නම් ආගමික සංස්කෘතිය තුළ නැත්නම් බෙදා හදා ගැනීම අනිකාට ගරු කිරීම ඒක නැත්නම් කොහොමද එවැනි විශිෂ්ටයෙක් බිහි වෙන්නේ? ඒ අභියෝගය කියන්නේ ඒක ඒක කොහොම වෙන්න පුළුවන්ද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මට එහෙම ලොකු විශ්වාසයක් නැහැ. නමුත් ඒ නිසායි මම කියන්නේ මම වැඩිපුර වැඩ කරන්නේ පොඩි ළමයි සහ දරුවන් එක්ක, තරුණයන් එක්ක. ඒ අය තුලින් ඒවි කියන්නේ අපි අයිති වෙන්නේ අසාර්ථකම පරම්පරාවකට හැම අතින්ම අසාර්ථකයි. දේශපාලන නායකත්ව වෙන්න පුළුවන්, පරිසරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, අපේ වටිනාකම් පැත්තෙන් ගත්තහම මේ ඔක්කොගෙම අපි අසාර්ථක පරම්පරාවක්. ඊළඟ පරම්පරාවෙන් වෙන්න පුළුවන් ඔය කියන නායකත්වය වර්ධනය වෙලා වෙන්න පුළුවන්. ඒක හැබැයි මේ 2020 වැඩක් හැටියට මම දකින්නේ නැහැ. එතකොට ඒ නායකය කොයි වගේ ලක්ෂණ තියෙන කෙනෙක්ද කියන එක ගත්තොත් මට මතකයි මේ සිද්ධිය වුණාට පස්සේ මට අවස්ථාවක් ලැබුණා ඒක ප්‍රධාන පෙළේ ජාතික නාලිකාවක ගීත තෝරන වැඩසටහනකට සහභාගි වෙන්න. ඒකේ මම දෙවෙනි ගීතය හැටියට තීරුවේ පනාමුරේ අත්රාජා සම්බන්ධ ගීතය. මම ඒක තෝරන්න හේතුනේ නායකත්වය සම්බන්ධයෙන් ඒ සතාගෙන් ආශ්‍රයෙන් එනවා කිසියම් ආදර්ශයක්. ඒ තමයි තමන් සාර්ථකත්වයේදී නෙවෙයි තම කණ්ඩායම අභියෝගයට ලක් වෙලා තියදී තමන්ගේ ජීවිතය අත්හැර තමන්ගේ කණ්ඩායම ඒ තමන්ගේ නායකයෙක් ගන්න. එතකොට අපේ රටේ ওই බෝම්බ සින්දියත් එක ගත්තොත් ඇත්තටම මෙවෙන්නක් සිද්ධ වෙන්න යනවා කියලා දැන දැන සියලු නායකයින් තමන්ගේ ආරක්ෂාව සරසගෙන ජනතාව අතහැරලා හිටියේ. එතකොට ඒ තත්ත්වයේ මම ඔයක කතාව ගෙනාවා. මම කියන්නේ නායකත්වය කියලා කියන්නේ තමන්ට සැප විඳීම ඉලක්ක කරගත්ත පුද්ගලයෙක් නෙවෙයි, එයා කැප වෙන්න, අත්හරින්න, දුක් විඳින්න ලෑස්ති කෙනෙක්. මම හිතනවා එවැනි නායකයින් සිංගප්පූරුවේදී, එවැනි නායකයින් නෙල්සන් මැන්ඩෙලා වෙන්න පුළුවන්. ඊළඟට ලෝකයේ ඉන්නවා තමන්ට සැප විඳීම සඳහා නෙවෙයි නායකත්වයට එන්නේ, මේ වෙසනකාරී තත්වයෙන් ජාතිය ඔසවා ඉදිරියට ගෙන. ඉතින් එහෙම කෙනෙක් කියන එක මං හිතන ලොකු පපුවක් තියෙන, ලොකු දැක්මක් තියෙන, ඊළඟට තීරණ ගන්න පුළුවන් නායකයෙක් කියන එක, ඒ නායකත්වයක් කියන එක. ඉතින් එවැනි කෙනෙක් පේන්න ඉන්නවාද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නේ මට නම් පේන්නේ නැහැ. මට ඒක පේන්නේ නැහැ. එහෙම කෙනෙක් මම නැහැ කියන එකයි මා දකින්නේ. ඒක ඔප්පු කර පෙන්වා සිටීමේ අභියෝගය මං ඒ අයට බාර දෙනවා. නෑ නෑ මම එහෙම කරන්න පුළුවන් කෙනෙක් කියලා මට නම් තවම එහෙම කෙනෙක් දැකලා.
හොඳයි, අද දවසේ අපි අපගේ අද ප්‍රධානම සාකච්ඡාව මේ පසුගිය සිදුවීම් ජාලයත් එක්ක උන්වහන්සේගේ අදහස් සමුච්චය අපි ඔබ අත තබන්නට උත්සාහයක් දැරුවා. අනාගතයේ කෙසේ සකස් වී තුද යන තේමාව යටතේ කොහොම නමුත් අප සමග මේ සාකච්ඡාවට සහභාගී වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේට අපගේ ස්තුතිය. ඔබ වහන්සේට පිරිනමන බොහොම ස්තුතිය ඔබ වහන්සේට.
ඔව් මං හිතන්නේ අසන්නේ ඉතාමත් වැදගත් සාකච්ඡාවකට ඔබේ සවන් දුන්නේ. මං හිතන්නේ ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ දකින විදිහට ලෝකේ දකින්න පුළුවන් නම් අපි හැමෝටම, විශේෂයෙන්ම අපේ හාමුදුරු කියන විදිහට අපේ දැන් ඉන්න සංඝයා තුවාල සහිතයි, ඒ කියන්නේ ලේ පිපාසයෙන් වගේ ඉන්නේ ඒගොල්ලෝ, ඒගොල්ලන්ගේ හැසිරීම රටාවෙන් අපිට දකින්න පුළුවන් ඒ විදිහට. ඇත්තරම කටින් පිට වෙන්නම ඉතාමත් දරුණු ගණයේ වචන, ඒවා සාමාන්‍යයෙන් අපිට හුරු පුරුදු දේවල් නෙවෙයි අපේ බෞද්ධ සංස්කෘතියක් තුළ හැදී වැඩුණු අපිට. මං හිතන්නේ මේ தත්ත්වය වෙනස් වෙ යුතුමයි, මේ தත්ත්වය වෙනස් වෙ යුතුමයි. හාමුදුරු මතක් කරලා දුන්නා ලේ වැගිරින් වෙච්ච කාල වකවානු, එවෙන් අපි අපසර ගිය හැටි, රට පිරිහෙච්ච හැටි. මං හිතන්නේ අපිට ඉතා වැදගත් පාඩමක් ඉගෙන ගන්න තියෙනවා ජීවිතේ. අපි හැමදාම පාඩම් ඉගෙන ගන්නවා, ඒ වුණාට අපේ පාඩම් ප්‍රායෝගිකව අපේ ජීවිතවලට එකතු කරගන්න නැති එකයි අපේ තියෙන වරද. මං හිතනවා මේ ලබන මේ අවුරුදු විරවෙන්ට පෙනල මේ තියෙන ජනාධිපති විරණේදීවත් අපේ මිනිසුන්ගේ ඇස් ඇරේවා කියලා, ඒක තමයි මගේ ඒකායන ප්‍රාර්ථනය. ඇවිල්ලා අපේ රට අවුරුදු 70ක් තිස්සේ ගොඩ ගන්න බැරි වෙච්ච අපේ රට දැන්වත් අපි අනාගත පරපුරකට බාර දීලා අපේ රට යම් කිසි තත්ත්වයකට ගේන්න, රටේ ආසියාවේ සුරපුරේ කරන්න අපිට පුළුවන්කමක් තිබ්බොත් මං හිතන්නේ ඒකට තමයි අපි හැමෝම මේ වැඩ කළ යුත්තේ. මේ මෙච්චර සම්පත් තියෙන රටක් ලෝකේ තව කොහෙවත් තියෙනද කියලා හිතා ගන්න අමාරුයි. ඇයි මේ සම්පත් ප්‍රයෝජනට ගන්න තරම් නිසි නායකත්වයක් අපිට නැත්තේ? ඒක තමයි අපේ අවසනාව. අපි එමනම් ගීතයකට යමු. අසන්නනේ මේ ගීතය ගාන කරන්නේ ආචාර්ය පණ්ඩිත දිවංගත පණ්ඩිත අමරදේවයන් සමග උමාරියා. දිවංගත පණ්ඩිත අමරදේවයන්ගේ තමස්සමිය උර්ගායනයක් මාරියා සිංහවන්ත සමගින් ආදාබරසන්නේ ඔබ මේ සම්බන්ධ දෙමින් සිටින්නේ නවසිලන්ත ස්පර්ස් සංවිධානය සතිකර සැරයක් සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25 සිට පුරා හෝරාවක් ඔබ සමග ඔබට ගෙනෙන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහනටයි. ඔබට පුළුවන් අපි සමග සම්බන්ධ වෙන්න, ඔබේ අදහස් උදහස් අපහ බෙදා හදා ගන්නට. අපේ දුරකථන අංක මම ඔබට මතක් කරන්නම්, 815-81-00. ඔබටත් පුළුවන් නම් මේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා මේ අපිත් සමග එකතු වෙන්න, මූණට මූණ සාකච්ඡා වලට ඔබට ඒ සඳහා ඕන තරම් අවස්ථාව තියෙනවා. අපි කැමැති ඔබ සහයෝග සහභාගී කරගන්න. මොකද රටේ ඉදිරියට තියෙන ඉතාම විශාල බැරෑරුම් ප්‍රශ්නයක් අපිට විසඳන්න, අපිට නියම නායකත්වයක් නැතිකම, කොන්ද පණ තියෙන නායකෙක් නැතිකම අපිට මහා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඇත්තටම රට පුදුම විදිහට අරාජික වෙලා කොච්චර කොම කවුරු කොම කිව්වත් බොරු ආටෝප සුදුහුණු ගාලා පෙන්වන්න හැදුවත් ඇත්ත තත්වේ ඒකයි. පිටින්නම් බලන අපිට ඒක පේනවා. රට ඇතුළේ ඉන්න මිනිස්සුන්ට ඒක පේන්නේ නැතුණාට ළඳේ ඉන්න ගෙම්බෝ වගේ හැමදාම ඒගොල්ල එකම දේ එකම විදිහට දකින්නේ. ඒක ඊට වඩා දැකීමක් දැක්මක් මං හිතන්නේ රටින් පිට සිටින අපිට පේන තියෙනවා. ඒ හින්දා මං හිතනවා අපි හැමෝම අත්වල් බැඳගෙන එක් වේතු කාලයක් මේක රටට කොන්දක් තියෙන පෞරුෂයක් තියෙන නායකත්වයක් බිහි කරන්න අපි හැමෝගේම වගකීම ඒක. නැත්නම් අපේ ලංකා මාතාට ඉදිරියේදී මොනවා වේද කියලා කියන්න අමාරුයි. මේ වගේ අරාජික වෙච්ච රටවල් ගොඩාක් ගණනාවක් පහු කාලෙක රටේ ජනතාවගේ නිවැරදි දැකීම මත අද ආසියාවේ ලෝකයේ බලවත් රටවල් වෙලා තියෙන මේ වගේ එහෙම එක එක පරිච්ඡේද තියෙනවා. මං හිතන්නේ මේ ගෙවිල යන්නේ අවුරුදු 70ක් පුරාවට මේ ගෙවිල යන්නේ ඒ අපේ අවසනවන්ත කාල පරිච්ඡේදය වෙන්න පුළුවන්. එහෙම ඒක එහෙම වෙන්න කියලා අපි මං හිතන්නේ අපි හැමෝටම පුංචි හෝ යුතුකමක් තියෙනවා. අපේ රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ වචනයකින් හරි දීලා රට අනිත් මිනිස්සුක තව කෙනෙක් දැනුවත් කරන එක. ඒක තමයි අපි කළ යුත්තේ. පාට පක්ෂ ભેද ඉවතලාලා මේක රටක් මේක අපේ රට කියන හැඟීම තුලින් මේ රට ගොඩනගන්න අපි හැමෝම මේකට එක්කහුව වෙන්න ඕන. එහෙම නොවුනොතින් එහෙම අපිට ආපහු කවදාවත් මං හිතන්නේ නැහැ පේනතෙක් මානෙක ගොඩ එන්න පුළුවන් වෙයි කියලා වෙරලා. ඉතින් මේක ඔබට මතක් කරන්න ඕන. හෙට තියෙනවා අපි අපේ රට ජාතිය අපිට බේරලා දුන්න අපේ විරෝධාර රණවිරුවෝ මං හිතන්නේ 26,000කට වැඩි රණවිරුවන් ප්‍රමාණයක් අපිට මේ අපේ රට අපිට නැවත ලබා දෙන්න අවුරුද්දේ කුරු යුද්ධෙන් පස්සේ අපිට නැවත ලබා දෙන්න දිවිහිමියෙන් සටන් කරා. දිවිහිමියෙන් දිවි පරදුර තබල සටන් කරා. මම හිතන්නේ ඔබට දකින්න පුළුවන් ඔවුන්ගේ රණවිරු ස්මාරකය තුල ඒ අදටත් ඇඬු කඳුලින් පසුවන තමන්ගේ පුතා නැති වෙච්ච අම්මලා, තමන්ට ස්වාමිය නැති වෙච්ච බිරිඳවරු, තමන්ට තමන්ගේ තාත්තා නැති වෙච්ච දරුවෝ, ඒ වගේ විශාල අනාථ වෙච්ච පිරිසක් ඉන්නවා අපේ රටේ. අකර්මණ්‍ය වෙච්ච යුද්ධ නිසා අකර්මණ්‍ය වෙච්ච ඒහා සමාන පිරිසක් ඉන්නවා. මේ හැමෝම සීගන්වන්න නවසීලන්ත සංවිධානය අවුරුදු 2007 ඉඳලා අපි දිගටම කරගෙන ආ යුද්ධ ඉවර වෙන්නත් කලින් ඉඳලා අපි දිගටම කරගෙන ඇවිල්ලා ආපු මේ රණවිරු සිහි කිරීම අපිට කරන්න පුළුවන් අපේ උත්තමාචාර්යවරුන්ට පුදු කිරීම තමයි අපි මේ දවසේට යොදාගෙන තියෙන්නේ. ඔබට පුළුවන් නම් අපිත් සමග සහභාගී වන්න. මෙතන මෙඩෝ බෑන්ක් හිසන් ජෝන්ස් මෙඩෝ බෑන්ක් හි සෙන් චැඩ් හෝල් එකේ තියෙන්නේ අපේ මේක. ඒක පටන් ගන්න අපි සවස 5ට පොඩි පැය කමාරක වගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්නේ. ඔබටත් පුළුවන් අපි සමග එක්ව වෙලා අපේ විරෝධාර රණවිරුවන්ට අපේ උත්තමාචාර්ය පුද කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හෙට ඔබටත් පුළුවන් වෙයි කියලා අපි සමග එකතු වෙන්න. ඉතින් ඒ විරෝධාර රණවිරුවන් අපට අපේ මෞබින් බේරලා දීපු අපේ විරෝධාර පුතුන් වෙනුවෙන් අදටත් හැඬු කඳුළු හෙළන අපේ ආදරණීය දෙමව්පියෝ, තමන්ගේ පුතා නැති වෙච්ච දෙමව්පියන් වෙනුවෙන්, තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා නැති වෙච්ච භාර්යාවරුන් වෙනුවෙන්, තමන්ගේ තාත්තා නැති වෙච්ච දරුවන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම යුතුකම තමයි හෙට අපිට කරන්න පුළුවන්කම තියෙන මේ රටේ ඉඳගෙන. රටෙන් කිලෝමීටර් 10,000 ගානක් ඈත හිටියත් අපිට අපේ රට මතක වෙන්නේ නැහැ, අපිට අපේ අම්මා මතකෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට 30 වසරක යුද්ධ කුරු යුද්ධෙන් අපි අපේ රට බේරලා දීපු අපේ ආදරණීය සදාදරණීය සොල්දාදුවන්ට රණවිරුවන්ට අපි සදා නැහැගති.
යන බිම කිලිහුන් මගේ අත අවිය දරන් නුඹ පෙරමුණ ගත යුතුමේ හෙට දවසේ සුව වී මායන තුරු තබනුයි පා පිළවර ආපසු අපි නැගෙමු යලි නැගෙමු සැඩසුළඟක් සේදෙර මන්නේ මෙතුවක් ඔබගෙන් කිසිවක් ඉල්ලුවේ නෑ නුඹේ ලොකු අයියා ඇස් දෙක වාගේ දැකගත යුතුවේ මෞබිම මෞබිම ඒ අපගේ අම්මා හැරුම් මවුලයට නොකර අවමන් උපුසෙන් සිඳලිය යුතුමේ හිමි දළදා වැඩ වසනාතුරු තබනුයි පාපියවර ආපසු අපි නැගෙමු ගලි නැගෙමු මහසයුරක් සේදෙර මන්නේ මෙතුවක් ඔබගෙන් කිසිවක් ඉල්ලුවේ නෑ නුඹේ ලොකු අයියා ඇස් දෙක වාගේ දැකගත යුතුවේ මෞබිම මෞබිම ඒ අපගේ අම්මා
ඔවසන්නේ මං හිතන්නේ මගේ චාමර වීරසිංහන් ගානා කරයි තමන් මන දෙකම් කවුළු ගීතයක් ඒ මම ඔබට ඔබ වෙනුවෙන් මේ වෙලාවේ ප්‍රචාරය කරේ අපිට මට ලැබිච්ච කාල වේලාව දැන් සෙමින් ගෙවිගෙන යනවා මං හිතන්නේ ඔබ මායික එකඟ වෙනවා ඇති අපිට අපේ නායකත්වයේ තියෙන අඩුපාඩුව ගැන අපිට සැබෑ නායකයෙක් අවශ්‍යයි රටට හිත ඇති රටට දෑයට වැඩ කරන්න පුළුවන් හරි දැක්මත් තියෙන නිවැරදි දැකීමක් තියෙන නායකයෙක් අපිට අවශ්‍යයි. ඒ නායකත්වයට මම හිතන්නේ අපි හැමෝම පෙළගැසිය යුතුයි. අපි හැමෝම වගකීම. ඒ නිසා අපි පුළුවන් විදිහට අපි රටින් පිට ඉඳගෙන හරි අපි අපේ රටට කරන්න පුළුවන් දේ අපි කරමු. ඒක මම ඔබට නැවත මතක් කරනවා හෙට පුළුවන් නම් අප සමග එක්කව වෙන්න අපේ විරෝධාර රණවිරුවන්ට අනුස්පන්නේ කිරීමට පහර දැක්වීමට ඒ රණවිරු උපහාර දිනය වෙනුවෙන් හෙට සවස පහට සෙන්ට් චැඩ් ශාලාවේදී සෙන්ට් ජෝන්ස් මෙඩෝ බැංක් වල. එනං ඉතින් අද මවිඩසරට ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර මම නිරංජන් පටබැඳගේ සීසර් ලංකා වෙනුවෙන් ස්පර්නාව සංවිධානයෙන් වෙනුවෙන් මම ඔබට සුභ රාත්‍රියක් මේලාදී ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
ධර්මාධිකරණයට කැඳවී